問題දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ මෙතනින් එහාට කොහොමද ගෙරෙන්නේ කියලා. මූලිකවම මේ සැරේම ආනාපාන සති ඉස්සෙල්ලාම කරපු අය ඉන්නවා. කමඨහන මගෙන් ඔයිට කලින් අහපු අය ඉන්නවා. ඉතින් ඔක්කොමලාට සාමාන්‍ය නිදහසේ අහගෙන ඉන්න තේරෙන්නේ නැති වෙනකොට උත්සාහ කරන්න පුළුවන් හැටියට තේරුම් ගන්න. මේ බෑ වගේ තේරෙනවා නම් පැටලෙනවා වගේ තේරෙනවා නම් අතහැරලා දාන්න දැනට. එතකොට මොකද්ද අපි ගන්න තීරණය? මම තව මේක ෆලෝ කරන්න ඕනේ. ඒක මගේ දුර්වල ඔය දැන් තේරෙන්නේ නැත්නම් දුර්වලතාවයක් නෙවෙයි. හරිද? නැත්නම් කලකිරීම ඇති වෙන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. ගොඩාක් අමාරු දෙයක් කියනවා නෙවෙයි, සාමාන්‍යයෙන් තේරුම් ගන්න පුළුවන් කියන දේ. මම එහෙම කියන්නේ දැන් මට මෙහෙම කියන්න, අපි පුංචි කාලේ ගන්නවා. ඉස්සෙල්ලාම සාමාන්‍ය පෙළ කරන කාලේ පළවෙනි වතාවට ත්‍රිකෝණමිතිය වගේ පාඩමක් ඉගෙන ගත්ත දවස මතක් කරන්න පොඩ නේද? එදා ඒක දැවුනේ කොහොමද? අපේ අම්මේ මේක නම් හරියන්නේ නැහැ, කවදාකවත් මේක නම් හරියන්නේ නැහැ. මේක ඊට පස්සේ පළවෙනියෙන්ම අර මූලික ගණන් ටික ගුරුවරයා හදන්න දෙද්දි හරි අමාරුයි ඒ ටික හැදුවේ. පසු කාලීනව මොකද්ද ඒ ගණන් දැක්කම? මේ වැඩි කාලයක් නැහැ, මං කියන්නේ ලොකු මොලේ වර්ධනය වෙලා නෙවෙයි නේද, හුරු වෙලා. හුරු වුණාට පස්සේ මාසයක් දෙකක් ගිහලා ඊට වැඩි අමාරු ගණන් ටිකක් හදනකොට අරක ඒ කියන්නේ ෆැමිලිය වෙන්න ඕන කියන එක නේද? ඕන දෙයක් එතකොට හරියනවා. එතකොට හරි ඉස්සෙල්ලාම දවසේ අහනකොට දැන් මෙතන මිශ්‍රිත පිරිසක් ඉන්නේ. ඒ කියන්නේ තාම ත්‍රිකෝණමිතිය පාඩම පටන් ගත්ත නැති අයත් ඉන්නවා, මේ ටිකක් එහාට යනකම් ඉගෙන ගත්ත අයත් ඉන්නවා. එතකොට අර දෙපැත්තටම හරියන විදිහේ මේ වෙනකම් කර කර ඉඳලා දැන් මේකෙදි සහ ඔය අනාත්ම සංඥාව දිහම චුට්ටක් ඇඩ්වාන්ස් යන්න වෙනවනේ. යනකොට අර තමන්ගේ දුර්වලකමක් නෙවෙයි, මම අහලා මදි, යෙදිලා මදි, ඒකින්ද දැනට තේරෙන්නේ නැහැ. එහෙනම් මම මොකද කරන්න ඕන? වහාම තව අහන්න ඕන ඊළඟ වතාවෙද්දි නේද, තව ගවේෂණය කරන්න. නමුත් නිකන් සාමාන්‍යයෙන් අහගෙන හිටියම හරි. ඒකද ඒක මං කියන්නේ හිත කලබල කරගන්න එපා. මම මේක ගැඹුර එක දවසක් බ්‍රහ්මජාල සූත්‍රයෙන් බණක් කියලා මං වෙච්ච දෙයක් කියන්නම්. බ්‍රහ්මජාල සූත්‍රයෙන් බණක් කිව්වා කියලා මගෙත් එක්ක බොහොම ළඟින් ආශ්‍රය කරමින් හිටපු මේ මට මතක හිටිරියා ප්‍රින්සිපල් කෙනෙක් හරි කවුරු හරි එහෙම කෙනෙක් රස්සාව නම් ඇත්තට මට මතක නැහැ. නමුත් හොඳ කෙනෙක් ආව මගේ ළඟට ඇවිල්ලා කිව්වා මේ හාමුදුරනේ මෛත්‍රී බුද්ධ ශාසනය නිවන් දකින්නවා. මට ඇත්තටම තේරෙනවා මට වැරදුනා වැඩේ කියලා. ඒ කියන්නේ මේක කරපු වැඩේ තියෙන හුඟක් කට්ටියට මේ ඒක ගැන බොහෝ ප්‍රශංසා තිබ්බ අතර වාරය යාකෝ මට නම් මේක කරන්න බෑ, මම මේක හිමින් යනවා, මේක තේරුම් ගන්න බෑ කියලා. ඊට පස්සේ මම යන්නේ කොයි ඔක්කොම තේරුම් ගන්න ඕනේ නැහැ කියලා අන්තං හිත හැදුවා. නැත්තම් ඇත්තටම එයා අතහරිනවා, හිමින් යනවා කියලා. ඒ වගේ මේ අපි දැන් මේ වැඩසටහනේදීත් සමහර විට හිත එකඟ වුණේ නැති වෙන්න පුළුවන්. දවස් 5ම එහෙම කාලවල පවා තියෙනවා. එක දවසක් භාවනා කරපු එකෙන් කොහොමත් කෙනෙක්ව විනිශ්චය කරන්න බෑ. මොකද හුඟක් දවස්වල සමහර දවස් අපි මේ භාවනා කරන අයගෙන් දැන් අහලා බලන්න, හැමදාම වගේ භාවනා කරන අයගෙනුත් මේ අපිට තේරෙයි මේ එයාලත් කියයි. දැන් අපි මෑණියන්ගෙන් ඕනනම් අහලා බලන්න, දැන් ඒ පැත්තෙම නැඹුරු වෙලා ඉන්න සමහර දවස් නැද්ද කොහොමත්ම කරන්න බැරි දවස්, හොඳටම පුළුවන් දවස් වගේම කොහොමත් කරන්න බැරි දවස් තියෙනවා. ඉතින් අපේ ජීවිතේ පටන් ගන්න දවස් ඒ වගේ දවසක් වුණා. මම තීරණයක් ගන්නවා, අපෝ භාවනා කලාව මට හරියන්නේ නැහැ, මම කවදාකවත් කරන්නේ නැහැ. ඉතින් ඒකින්ද මේ අර කලකිරීමටපත් වෙන්නේ නැතුව මේක හේතුව මේකයි කියලා තේරුම් අරගෙන වෙන දෙයක් හරි ඕක පුළුවන් හරියක් හරි කරගෙන හිටියම හරි. දැන් අපි බලමු කොහොමද මේක සිද්ධ කරන්නේ, සිද්ධ වෙන්නේ මොකද්ද කියලා පරිස්සමෙන් බලන්න තේරුම් ගන්න. පළවෙනි පියවරට ආවා, ඒක තේරෙනවනේ කාටද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ පළවෙනි පියවරේ ඉන්න ගමන් වැඩි වෙලාවක් දැනිලා යනවනම් දිග හුස්මක් කෙටි හුස්මක් කියලා හඳුනා ගන්නත් පුළුවන්, ඒකෙත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ සැරේ අත්දකින්න බැරි වෙන්නේ නැති ගෙදර ගියාම හොඳට පුළුවන් වෙයි. ඔය පළවෙනි පියවරෙන් දෙවෙනි පියවරට එනකොට ඔය දිග හුස්ම කෙටි හුස්ම වෙනින් වශයෙන් තියෙනවා. හැබැයි ඒවා එක ගානට වගේ එනවා. මේ දෙවෙනි පියවර ඉවරයි. එතකොට මෙහෙදි බොහෝ විට හුඟක් කට්ටියට එක පාටම දෙවෙනි පියවරට එන්න ඇති. ඒ කියන්නේ පළවෙනි පියවර දෙවෙනි පියවර වගේව නිකන් වැඩි වෙලාවක් නැතුව කෙරෙන මට්ටමක් තියෙන්න ඇති, එහෙම නැති අයත් ඉන්න ඇති, කොහොම හරි කමක් නැහැ, ඒක ප්‍රශ්නයක් නැහැ. දෙවෙනි පියවර කියන්නේ එතකොට අපේ හුස්මවල දිග කෙටිභාවය යම්කිසි සමානකමක්. හුස්ම සංසිඳිලාවක්වත් හුස්ම දැනෙන්නේ නැතුවක්වත් නෙවෙයි. ඔය හැම වෙලෙම අපි හුස්ම දැනීමත් එක්ක ඉන්න ඕනේ. ඒ දැනීම අඩු වෙනවා නම් ඒ දැනීමට හිත යොමු කරන්න ඕනේ. මොකද්ද මේ හොයාගන්න බැරි ගන්නට එන්නේ? දිග කෙටිභාවය එක ගන්නටයි එන්නේ. හරි. එහෙම ආවට පස්සේ මම දන්නවා මම දැන් සුදුසුකම් ලබා ඇත. මොනවටද? තුන්වෙනි පියවරට යන්න. දැන් මම තුන්වෙනි පියවරට ගියා. ඊට පස්සේ නාසිකාවගේ දැනි දැනීම මම තව හිත යොමු කරා. යොමු කරනකොට මට තව දැනෙන්න පටන් ගත්තා නේද? තවත් නාසිකාවගත් එක්කම තව දැනීම් වලට ආවා. ඊට පස්සේ ඒ දැනීමුත් එක්ක මොකද කරන්නේ? තව දැනි දැනි කරගෙන යනකොට ටික ටික දැනීම් වර්ධනය වෙලා මොකද වෙන්නේ? සම්පූර්ණ හුස්මට ආවා. දැන් ආපු අයත් ඉන්නවා, නැති අයත් ඉන්නවා. නමුත් මේක මෙතන ඉඳලා අනුමාන වශයෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. පස්සේ කරන්න බලාගෙන. හරිද? අපි බලමු මොකද වෙන්නේ කියලා. මෙතන දැනීම් ಜಾති දෙකක් තියෙනවා. හුස්මත් එක්ක දැනෙන දැනීම් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි හුලං ඩිරෙක්ට්ලිම වදින තැන්. නේද? හුලං හැම වෙලෙම කෙලින්ම මේකත් එක්ක වදින තැන් වගේක් තියෙනවා. ඒ ටික මට දැනෙනවද නැද්ද? දැන් මේ නහයේ නේද පෙනහැල්ල එහෙම. ඒතර බඩට හුලං යනවෑ. මේ බඩ දැනෙනවනේ මේ. හුලං යනවා වගේ දැනෙනවනේ. මොකද පිම්බෙන හින්දා, තෙරපෙන හින්දා, පෙනහැල්ල ලොකු වෙනකොට බඩේ තියෙන හුලම් බඩට තෙරපිලා මට ඒ උනාට දැනෙන්නේ බඩට හුලම් ගියා වගේ දැනෙන්නේ. ඇත්තට මෙහෙම වෙන්නේ නැහැ. ඒක තෙරපීමක් විතරයි. නමුත් ඒවා වෙන් කරන්න ඕනේ නැහැ. නමුත් ಜಾති දෙක දැනගත්තාම ඇති යම් මස්පිඩුවක් ඇදෙනවද, යමක් තෙරපෙනවද නේද, යමක මොන හරි වදිනවද, අන්න ඒ ටිකනේ දැනෙන්නේ. ඇදෙන ඒවා තෙරපෙන ඒවා එක ගොඩකට දාලා හුලං වදින තැන් ටිකයි ඔය ටික ඔක්කොම ගත්තම ඔය ටික තමයි හුස්මත් එක්ක දැනෙන්නේ නේද? මට දැනෙන්නේ ඔය ටික. හරි. දැන් යම් දැනීමක් තියෙනවා නම් ඒ දැනීම වෙනස් වෙන සාධක මොනවද? ඔන්න සාධක හොයනවා අපි. මට දැන් මෙහෙම හුස්මක් ගන්නකොට දැනෙනවා. දිග හුස්මක් දැනෙන විදිහයි කෙටි හුස්මක් දැනෙන විදිහයි දෙක වෙනස්ද නැද්ද? එහෙනම් හුස්මේ දිග කොට වෙනස් වුණොත් දැනෙන ආකාරය වෙනස් වෙනවා නේද? ඊළඟට එක වෙලාවකට එක තැනකුයි තව තැනකට වෙලාවකට තව තැනකුයි තව තැනකට වෙලාවකට තව තැනකුයි දැනෙනවා නම් එහෙමත් වෙනස් වීමක් තියෙනවද නැද්ද? හා එහෙනම් එහෙම වුණොත් වෙනස් වෙනවා දෙකයි. ඊළඟ එක මං මෙහෙම ඉන්නකොට දැනෙන විදිහයි මං බැරිලාත් මෙහෙම හිටියොත් දැනෙන විදිහයි වෙනස්ද නැද්ද? ඉරියව වෙනස් වුණොත් වෙනස් වෙනවා කොහෙද? උඩුකයේ නේද? හරි. දැන් බලන්න ඉරියව්ව වෙනස් වෙන එක අපි නියත කරා. කොහොමද ඒක නියත කරන්නේ? උජුං කායම් පනිදාය කෙලින් ඉන්න කිව්වා. හරිද? දැන් ඒක නියත කරලා තියෙන්නේ. එහෙනම් ඒකෙන් මේ හුස්මේ දැනීම වෙනස් වෙන එක දැන් සිද්ධ වෙන්නේ නැහැ. දිග හුස්ම කෙටි හුස්ම කියන එක දෙවෙනි පියවරේදී එක ගානට ආවා නේද? එහෙනම් ඒකත් නියත කරා නේද? එහෙනම් ඒක හින්දා හුස්මේ වෙනස් වීමක් දැනීමේ වෙනස් වීමක් වෙනවා නම් ඒක වෙනස් වෙන්නේ නැහැ. මුළු හුස්මම දැන් දැනන ගන්නට ඇවිල්ලා තියෙන්නේ නේද? එහෙනම් තැන් තැන් වල දැනීමක් කියලා නෙවෙයි. එහෙනම් ඒකත් වෙනස් වෙන්නේ නැහැ. ඒකත් එක තත්වයක තියෙන්නේ. එහෙනම් හුස්මක් අරන් හුස්මක් පිට කරනකොට මට පළවෙනි සැරේ දැනුණාද දෙවෙනි සැරේ දැනෙන්න ඕනේ? ඒ විදිහටමද නැද්ද? නේද? ඊළඟ සැරේත් ඇතුළට අරන් එළියට දානොත් දැනෙන්න ඕනේ ඒ විදිහටමද නැද්ද? ඊළඟ සැරේත් ඒ විදිහටමද නැද්ද? තුන්වෙනි පියවර සම්පූර්ණ වුණොත් නේද? තුන්වෙනි පියවර සම්පූර්ණ වුණොත් මේ දැනෙන දැනීම් හැම වෙලෙම අරන් දානකොට එකාකාරීම දැනීමක් තමයි තියෙන්නේ. ඒක වෙන්න ඕනද නැද්ද? ඇයි අරගෙන දානකොට පළවෙනි වතාවේ දැනීම දෙවෙනි වතාවේ වෙනස් වෙලා නම් එක්කෝ දිග කෙටි වෙනසක් තියෙන්න ඕනේ, එක්කෝ කය වෙනස් වෙන්න ඕනේ, එක්කෝ දැනෙන තැන් වෙනස් වෙන්න ඕනේ නේද? දැනෙන තැන් වල වෙනස් වීමක් නැහැ සම්පූර්ණ එකක් විදිහින් හින්දා. ආය වෙන දැනෙන තැන නැහැ නේද? හැම වාරයකම මේක දැනෙනවා. දිග කෙටි වෙනස් වීමක් නැහැ දෙවෙනි පියවර කම්ප්ලීට් හින්දා. හරි. උජුං කායම් පනිදාය හින්දා තුන්වෙනි සාධකයක් හරි. එහෙනම් දැන් අනිවාර්යයෙන්ම හැම වාරයක්ම එකම විදිහට මෙයාට දැනෙනවා. අන්න එතකොට අපි කියනවා සබ්බකාය පටිසංවේදී කියලා. නේද? වෙන්න ඕනද නැද්ද? සබ්බකාය පටිසංවේදී සම්පූර්ණ හුස්මකය දැනෙනවා. හරිද? සම්පූර්ණ හුස්ම දැනෙනවා. හැබැයි මේ ගානට මෙයා මේක නග්ගගෙන නග්ගගෙන යනකොට, ඔහොම වර්ධනය කරගෙන යනකොට හුස්මට අදාළ නැති තැන් වලට අවධානය යන එක මොකද වෙන්නේ? ටික ටික අඩු වෙනවා. මේක චලනයක්නේ. නේද? මේ ටිකමයි දැනෙන්නේ. අනිත් ඒවා අඩු වෙන්න පටන් ගන්නවා. අතුත් නෑ වගේ දැනෙන්න පටන් ගන්නවා. හරිද? මේ ටික විතර හොඳට ප්‍රකටව දැනෙනවා. හැබැයි සමහර වෙලාවට මේකත් නැති වෙන්න පටන් ගන්නවා. එතකොට ආයෙ මොකද කරන්න ඕන? ඒක සබ්බකාය පටිසංවේදී කියන්නේ ඒකයි. නේද? සම්පූර්ණ මේක විඳින්න ඕනේ. දැන් සබ්බකාය පටිසංවේදී කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම හරි ඇයි? මුළු කයම විදිහට මෙහෙර දැන් දැනෙන්නේ මොකද්ද? හුස්ම ටික. සම්පූර්ණ හුස්ම අත්විඳිනවා කියන එකයි. හරි, මම කියන්නේ මහාන් තත්ත්වකම පෙන්වන්න එහෙම මොකක් කරේ නෙවෙයි. විශ්වාසයක් ඇති කරවන්න ඕන හින්දා, බොහෝ විට වෙන්න පුළුවන්කමක් තියෙන හින්දා, ඔන්න ඔය අතපය ඔක්කොම දැනෙන්නේ නැතුව කියලා සම්පූර්ණ හුස්මම දැනුණා කියලා කියන්න පුළුවන් කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න ඕනේ. ඒක මේ පරණායම වෙන්න ඕනේ නැහැ. අලුත් කෙනෙකුට ඒක වෙන්න පුළුවන් ඕන තරම්. ඒක මහ ලොකු දෙයක්ුත් නෙවෙයි. හරිද? එහෙම වුණාද කාට හරි? පොඩ්ඩක් අත උස්සන්න. එහෙම වුණා නම් එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් හතර දෙනෙක් පහක් හරි. එහෙනම් පස් දිනකට එකම දේ වුණා නම් හය දෙනෙක් ඉන්නවනේ නම් එහෙම වෙච්ච නේද? ඇයි මං? එහෙනම් මේක සිද්ධ කළගත හැකි දෙයක්. හරිද? මේක සිද්ධ කරගත හැකි දෙයක්. කිසිම කතාවක් නැහැ. මේක තුන්වෙනි පියවර එච්චරයි. හරිද? මේකට සමහර අය සෝවාන් කියනවා, සමහර අය මේකට තුන්වෙනි ධ්‍යානය කියනවා. නෑ, මේ මොකක්වත් නෙවෙයි. හරිද? මේක තුන්වෙනි පියවර. එතකොට මං ඒ දැනිච්චයගේ මෙන්න මෙහෙම අහන්න කැමති පොඩ්ඩක් මේ ඒ වෙලාවේ ඇතිවෙච්ච හැඟීමක් සමහර විට ඒක දැනුණා ඒක තරම් ඉස්මතු වෙන්න නැතුව ඇති. ඒක ගුරුවරයෙක්ගේ තල්ලුවක් ඕන හින්දා මම මෙහෙම කිව්වොත් මොකද කියන්නේ? ඒක හොඳට තීව්‍ර වුණොත් එහෙම වෙනවා. මේ අතපය හතර කපලා දැම්මොත් මගේ දැනට අපිට මේ මුළු ශරීරයෙන් මගේ ශරීරය කියලා අදහසක් තියෙනවනේ. නේද? අතපය හතර කපලා දැම්මොත් දැම්මට හොඳ වෙලා කපලා දාලා දැම්මේ ටික හොඳ වෙලා දැන් කොටේ තියෙන්නේ. දැන් මගේ ශරීරය කියලා දැනෙන්නේ කොයි කැලලද? ඉතින් අර ෆ්‍රිජ් එක හරි තියාගත්තා නරවත් මගේනේ. හරි යනවද? නෑ, දැන් මගේ කැලල කියලා දැනෙන කැලල. දැන් එතකොට මට තේරෙනවා මං කොටෙක් කියලා. නේද? එතන ඉඳන් මගේ ජීවිතේ කොහමද? අතපය නැති කොටෙක් මම. නේද? මට තණ්හාවක් තිබ්බ නම් දැන් වැටෙන්නේ අර පරණ කපපු කකුල් වලට නෙවෙයි. කොයි කැලලටද? කොට කැලලට. නේද? හා. ඒ වගේ මේ අවස්ථාව සම්පූර්ණයෙන් අත්විඳිනකොට අනිත් ඒවා කපලා දාලා මේක විතරක් උරක් තීව්‍ර වුණොත් තව තීව්‍ර වුණොත් හරිද? හරියටම හොඳටම අර කියන්නේ sharp edges වගේ දැනෙන ගානටම හොඳට මේක තීව්‍ර කරගත්තොත් අදහසක් එනවා මෙච්චර කල් මම මේ ඔක්කොම මගේ ශරීරය කියලා හිතුවේ බලනකොට මේ කැල්ල විතරයි මේ හුස්ම කය විතරයි කියලා එක අත්දැකීමක් එක අදහසක් නිකන් ඒක ඊළඟ සැරයක වෙනකොට නිකන් එහෙම අදහස් කරන්න හොඳට තේරෙනවා මේ කැල්ල මෙච්චරයි ජීවිතය කියන්නේ මේක වගේ හරියන්නේ අනිත් ටික මේ ඒක වටේ මැටි ගහලා තියෙන එකක් වගේ කියලා අදහසක් එනවා. හරි. ඒ කියන්නේ මේ අනිත් ටික අජීවී. ඒ කියන්නේ හරියටම නේද බෑග් එකක් කරෙල්ලා යනවා නම් මේ පිටේට දාන පිටේ දාන බෑග් එක එල්ලන් යනවා. ඉතින් ඒක මගේ ශරීරය කියලා මට කියන්න මං කියන්නේ නැහැනේ. අන්න ඒ වගේ ජීවය කියන්නේ මේකයි. සත්වයා කියන්නේ මේ ටික. අනිත් ටික නිකන් ඇත්තම අර බැකෝ යන්ත්‍රය කියලා කියන්නේ අපි ඒ වගේ මේ මස් වලට තින් ජීවයක් නැහැ, මොකක්වත් නැහැ. මම මේ මෙච්චර කල් මට වැරදීමක් වෙලා තියෙන මේ කැල්ල විතරයි මේ ටික විතරයි ජීවිතය කියලා මමය මගේය ආත්මය කියලා දැනන්නේ. එතකොට මේ කොටස විතරයි අනිත් ටික. ඒක යම් ප්‍රමාණයක 100%ක් හරි නෑ ඒක. නමුත් මේ මුළු ශරීරයේම මමයි මගේ කියන එක කොහොමත් හරියන්නේ නෑ නේද? කලින් හිතාන් හිටියේ මේ බඹේම මගේ කියලා. දැන් ඒක තව පොඩි වුණා. හරිද? පොඩි වෙච්ච හින්දා අරිට වැඩිය හොඳ සිහියක්ද නැද්ද? කලින් තිබ්බට වැඩිය සිහියක්. එහෙනම් මේ සිහිය ඉපදුනේ මොකෙන්ද? ආනාපානේ නේද? දැන් එයාට අම්මා මතක් වුණොත්? ආන්න අම්මා කියන්නේ අර අට්ටික සංඥාවේ වගේ හරිද? ඇට සැකිල්ල අරමුණු වෙනවා වගේ අම්මගෙත් අරමුණු වෙන්නේ මොකද්ද? ආ එතනක් තියෙන හුස්මක් විතරයි. ඒක වටේ පරණ මස් වගේක් තියෙනවා. පරණ මස් ටිකක් එක්ක අම්මා හැ ඉන්නවා. ඒ කියන්නේ අම්මා දන්නේ නැහැ ඒක. එතන තියෙන හුස්මක් විතරයි. තාත්තා මතක් වුණොත් අඩුම ගානේ බල්ලෙක් බල්ලෙක් මතක් වුණා. ඒ හැම එකම ජීවය කියන්නේ සත්වයා කියන්නේ පුද්ගලයා කියන්නේ මේ කැලල තමයි කියලා ඒක අත්දැකීමක්. හරිද? ඒක සිහියද නැද්ද? අන්න දැන් තමයි ආනාපාන සතිය පටන් ගන්න. ඒ ඉන්නේ එකට කියනවා අපි ආනාපාන සතියෙන් සිටී කියලා. හරිද? බලන්න පළවෙනි පියවරේ තියෙන විදිහ සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. හරිද? දෙවෙනි පියවරේ තියෙන විදිහ බලන්න දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. ඉස්සෙල්ලා තියෙන්නේ පස්ස සති අස්ස සති කියලා. ඊට පස්සේ තියෙන්නේ පජානාති කියලා. එතන ඉඳන් ඉතිරි පියවර 14ම තියෙන්නේ අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති කියන්නේ ඉගෙන ගන්නවා අවබෝධ කර ගන්නවා කියන අදහස. හරිද? එහෙනම් මෙයා දැන් තමයි දැනුමක් එන්නේ. ඉගෙන ගත්තා කියන්නේ මොකද්ද? ඥානයක් එන්නේ. දැනුමක් එන්නේ. දැනුමත් එක්කයි නිවැරදි සිහිය එන්නේ. එහෙනම් ආනාපාන සතිය පටන් ගන්නෙ කොතනදද? තුන්වෙනි පියවරේදී. එතකන් අපිට සතිය නෙමෙයි ඒකට එන්ටවීමක් තියෙන්නේ. යන පාර. හරිද? අස්සති පස්සති කියලා ඉඳලා ඊට පස්සේ පජානාති කියලා ඒ කියන්නේ හඳුනා ගනිමින් හිටියා. හඳුනාගෙන ඉස්සරහට ගියා. හරි දැන් තුන්වෙනි පියවරේදී සික්කති කියලා කියන්නේ එකයි. අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති කියන්නේ මොකද්ද? ඒ සබ්බකාය පරිසංවේදී සම්පූර්ණ කය අත්දැක්ක ගමන් එයාට නුවණක් ඉපදුනා. මොකද්ද ඉපදෙච්ච නුවණ? මේක තමයි තියෙන්නේ. මෙහෙම එක වෙන කයක් නැති කියලා ඒක දැනීමක්. ඒක දැනීමෙන් ඇති වෙන අවබෝධයක්. ඒක සිහියක්. හරිද? ඒක මේ ඥානයක් ඉපදිලා. ඒ කියන්නේ මේ කියන්නේ මාර්ගඵලයක් ඉපදිලා එම නෙවෙයි. ඒක සිහියක්. එයාට සිහිය උපදිනවා මේකයි කියලා. ඊට පස්සේ එයාට ඒ සිහියෙන් ඒ සිහිය පවත් ගන්නත් ඕනේ. පසුව. එහෙනම් අන්න එතකොට කියනවා ආනාපාන සතියෙන්. එයා දැන් වාසය කරන්නේ කොහොමද? ආනාපාන සිහියෙන්. ඕක කොච්චර ප්‍රබලද කියලා බලන්න. හරිද? මම ඔකට කියන්නේ අපි සැරෙන් සැරේ වැළඳ ගන්න හරි ආදරෙන් ඉන්න දෙන්නෙක් ඉන්නවා. මේ ආදරේ වැඩි වෙනකොට ජබක් ගාලා වැඳ ගන්නවා. ඒකත් කියලා ඉන්නකො මේ වැඳ ගන්නවා කියන්නේ මොකද්ද කියලා? දන්නවද ඇත්තට වැඳ ගන්නවා කියන්නේ මොකද්ද? සිප ගන්නවා කියලත් එකක් තියෙන්නේ නේද? ඔය දැන් ඔය වේදනා අනුපස්සනා කරන අය, කාය අනුපස්සනා කරන අය, ඔය දැනගන්නවා මොනවද කියලා? හිතේ ඇතිවන අධික තණ්හාව නේද? අධික තණ්හාවෙන් හින්දා මොකද වෙන්නේ? මේ ශරීර දෙක ඩිබික් ගාලා හප්ප ගන්නවා නේද? මේ අම්මෙකුයි පුතෙකුයි කියන්නකො හරිද? එයාපෝට් එකේදී හම්බුනේ කියන්නකො කාලෙකින්. දැන් මොකද කරන්නේ? නේද? හම්බෙලා නේද? ඇයි හිනහ වෙන්නේ අමුතු විදිහට? හම්බෙලා මොකද කරන්නේ? දැන් මේ ඇතුලේ තියෙන තණ්හාව හේතුවෙන් නේද මේ ශරීර දෙක කිටි කිටි තද කරගන්න. මේ තමයි අපිට මේ ලං වෙන්න පුළුවන් මැක්සිමම් ලිමිට් එක. මනුස්ස ජීවිතේක අපිට දීලා තියෙන ඔච්චරයි. ඔයිට වැඩිය ලං වෙන්න බෑ. පුළුවන් නම් ලං වෙන්න බලන්න ඔයිට වැඩිය. නේද? ඒතර මේ තද වෙලා තියෙන ඇතර මොනවාද? මස් නේද? මස් ඇට තද කරලා තියෙන්නේ දැන් මෙහෙම. ඉතින් එතන තියෙන වේදනාවක් මේ දෙන්න දන්නේ නැහැ. මේ වේදනා දෙකක් නේද ද්වන්ද සමවැදීමක් කියලා එකට කියන්නේ. මේ වේදනාව දෙත් මස් තද කරන් ඉන්නවා. දැන් ඉන්න අමාරු ටිකක් වෙලා යනකොට නේද? දැන් මේක හම්බුන්නේ නැත්නම් හරි අමාරුවෙන් ඉන්නේ. මේක ලැබුන්නේ නැත්නම් හරි අමාරුවෙන් හිතේ අමාරුවෙන් ඉන්නේ. අනේ මට වැළඳ ගන්න හම්බුන්නේ නැහැ කියලා. හරිද? වැළඳ ගන්න හම්බුන්නේ නැහැ කියලා හරි පීඩණයෙන් ඉන්නේ. හැබැයි හම්බුනාට පස්සේ මෙහෙම වෙන්න පුළුවන්ද? නෑ දෙන්නටම අමාරුයි. අයිනේ දැන් මේක මදි. හරිද? මේක මදි හින්දා මොකද කරන්නේ? අපිට නිකන් දැනෙන්නේ මේ ඔක්කොම තියෙන්නේ පපුවේ වගේ නේද? නිකන් දැනෙන්නේ නිකන් මං කියලා තියෙන්නේ පපුව වගේ නිකන්. එතෙන්ටම මේක යවන්න එපා. අර පැත්තෙන් හම්බෙච්ච එක මෙහෙට යවන්න පණිවිඩකාරයෙක් එක්ක යවා ගන්න තියෙනවා. පණිවිඩකාරයෙක් අතේ හරි යවන්න තියෙනවා නම් හොඳයි. එතෙන්ටම යනවා වගේ දැනෙන්නේ හුස්ම. හරිද? පපුවටම යනවා වගේ දැනෙන හුස්ම. ඒකෙන්ද මොකද කරන්නේ? අර ශරීරය අරගෙන ඒක උඩින් නහය තියලා ගාලා අදිනවා උඩට. ඒව අදින්නේ මොකටද කියන්නේ බලන්න. ඇයිද ඔච්චර hina වෙන්න දෙන්නේ මං කියන්නේ මේ කරන දේ ඔකට ඔච්චර hina මෙච්චර කාල hina වුනේ නැති මිනිස්සු මොකද දැන් hina වෙන්නේ ඔකට කරපු මිනිස්සු hina වෙන්නේ මොකද කියන්නේ හරි දැන් අපිට මේ hina යන්නේ කාගේ වැඩ ගැනද අපේ වැඩ ගැන එතකොට අපිට අපේ වැඩ ගැන මතක් වෙනකොට ඔහොම hina යනවා නම් රහතන් වහන්සේට අපිව දැක්කම අපි කරන වැඩ දැක්කම කොහොම hina යනවද නේද මේ මොකද්ද මේ කරන්නේ කියලා එහෙනම් ඇත්තට මේ තණ්හාවෙන් මේක ගිලින්ද බැරි හින්දා ඒක මේක මිශ්‍ර කරගන්න බැරි හින්දා කරන්නේ නැහැ උඩ තියලා අදිනවා දැන් ගෙදර ගියාම ආයේ බැරි වේද වැඩේ කරන්න ළමයෙකුට කරන්න එපා කියලාද මම මේ කිව්වේ නෑ කරන්න ඕනේ ඇයි ඒ ළමයාට ඒක ළමයාගේ දැන් අනාත්ම සංඥා වශයෙන් අපි දන්නවා මේ ළමයාගේ අනාගත වර්ධනය සඳහා මම මේ වැඩේ කරන්න ඕනේ එයාට ආදරය දෙන්න ඕනේ ඒකෙන් මම මේ වැඩේ කරන්න හැබැයි මං කරන්නේ සිහියෙන් අවබෝධයෙන් හරිද නොකර ඉන්නව නෙවෙයි කරනවා හැබැයි අවබෝධයෙන් කරන්න දැනගෙන කරන්න හරි හොඳයි හරි දැන් ඒක ඒක අතුරු කතාව අතුරු කතාවත් එපා හැරවන්නත් එක්ක හරි දැන් ආයෙනම් අපි මාතෘකාවට අපි හිටියේ මේ කය කියන්නේ මේ කෑල්ල කියලා බලන්න ඒකත් එක්ක ඇති වෙන සිතුවිලි දැන් මේ ගොඩක් ආදරය කරන දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න සැරින් සැරේ මේ හප්ප ගන්නවා කියලා නේ ඔය කතාව ආවේ නේද මේ දෙන්න හිර වෙනවා කියනකොට කාර් දෙකක් ඇතුලේ එළියට වෙන්න බැරි වෙන්න හරි වාහන දෙකක් ඇතුලේ හිර වෙනවා මේ දෙන්න දැන් මොකද වෙන්නේ දැන් මේ දෙන්නට හම්බෙලා හප්ප ගන්න බෑ නේද ඒකෙන්ද මොකද කරන්න වෙන්නේ දැන් කාර් දෙක හප්ප ගන්න තමයි දැන් වෙන්නේ එළියට එන්න බැරුව හිර වුණා කියන්නේ මොකක් හරි පෞද්ගල මොකක් හරි කාරණාවක්ින්ද හිරනවා දැන් මෙයාලා දෙන්න තියෙන හම්බුණාට පස්සේ එහෙනම් වැඩක් නැහැ කියලා තේරෙනවා බලන්න ආනාපාන සතිය ආපු කෙනාට මේ හප්ප ගැනීම වැළඳ ගැනීම වැඩක් නැහැ කියලා තේරෙනවා ඒකම සතියක් තේරෙනවා මම කියන්නේ හරියට ඇත්තටම අපි දෙන්නේ ආදරෙන් ඉන්න දෙන්නේ මොනවා හරි කාරණාවකට කෑම ඇතුළට දෙන්න පුළුවන් වාහන දෙකක් ඇසුවේ හිර වුණා කියන්නේ කවදාකවත් හප්ප ගනීද ඔය දෙක හප්පකට ටච් වෙන්නේ නැහැ නේ ශරීර දෙක. නේද? ඒක වැඩක් නැහැ නේ එහෙනම්. අන්න ඒ වගේ ඔය තුන්වෙනි පියවරේදී මෙන්න සිහිය හරියට ආවොත් අපි දෙන්නේ දෙන්නේක් වැළඳ ගන්නකොට තේරෙනවා මෙතන වැළඳ ගන්න බෑ. මස් විතරයි හැප්පෙන්නේ. ඇයි මගේ ජීවය මගේ දැන් මේ ජීවය දෙක වළඳ ගත්තා වගේ දැනුනේ කලින්. හරි දැන් මේ තද වෙලා තියෙන්නේ මස් විතරයි මේ දෙන්න ඇතුලේ ඉන්නේ. තේරෙනවද මම කාර් උපමාවක් කිව්වේ ඒකයි. හරිද? ඒක ලොකු සිහියක්. ඉතින් එතකොට තමයි ඔය වගේව දැනෙන්නේ. හරිද? ඔය වගේව තේරෙන්නේ. එතකොට ඒව අත්දකින්න ඕනේ. ඉතින් මේ අත්දැකීම් වලට අපිට යන්න පුළුවන්ද බැයිද? පුළුවන් චුට්ටක් මහන්සි වෙච්ච ගමන් පුළුවන්. එක දිගට මේවා කරන්න ඕනේ. ඉතින් සති දෙක තුන අරගෙන කරන්න ඕනේ මේ නේද රුක්ක මූල අරඤ්‍ය හොයාගෙන යන්න ඕනේ. එහෙම හොයාගන්නකම් මේ වගේ දින පහක් හයක් කරනකම් කඩා ගන්න නැතුව ටික දවසට යම් පැය ගාණක් කරගෙන යන්න ඕනේ. එතකොට ඔවා රැකගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ වෙලාවක හොඳ අඩියක් ඇල්ලිය හැකි ආයසරයක්. හරි. හොඳයි. ඒක තමයි පළවෙනියෙන් අපි උපදින එක්තරා සිහියක් ඒ. හරි? හරි. දැන් පැහැදිලි නේද? හැම වතාවකම දැනෙන හුස්ම එකාකාරී කියන එක මම කිව්වා නේද? හරි. දැන් මොකද්ද ඊළඟට දැන් තුන්වෙනි පියවර ඉවර වෙලා දැන් ඉන්නේ මේ. හරිද? එකාකාරී. තුන්වෙනි පියවර ඉවර වෙනකොට සිද්ධ වෙන දෙයක් ගැන මං කියන්න ඕනේ ඒක වෙලා තියෙන්නේ නමුත් ඒක විස්තර කරන්න ඕනේ මාත් එක්කම එකතු වෙලා මේක කරන්න ලැජ්ජා වෙන්න කාරණාවක් නෙවෙයි මේ අතක් අරගෙන මෙහෙම ඇඟිල්ලකින් මේ උඩ ඉඳන් මේ හරියට යනකම් එකාකාරව මෙන්න මෙහෙම පිරිමදින්න පල්ලෙහාට ඒකල ඇඟිල්ල මෙහෙම උඩට අර යන්න කීප වතාවක් හොඳට දැනි දැනි හැබැයි දැනෙන්න ඕනේ හිමින් යන්න ගොඩක් වේගෙන් නෙවෙයි හොඳට දැනි දැනි ෂර්ට් එකට උඩින් උනර කමන්නේ හරි මෙහෙම හිමින් සරේ හොඳට දැනෙන්න ඕනේ මේක ඒකෙම හිත තියාගෙන අර යන්න එහාට මෙහාට එකාකාරීවමයි මේ යන්නේ අත දැන් අයින් කරන්න අත අර වැදිච්ච විදිය මතකද බලන්න වැදිච්ච විදිය මතකද බලන්න හොඳට මතකද කියලා මතකයිනේ මෙහෙම කරද්දී අරමුණු උනේ කාය සම්පස්සජ ව නේද කාය සම්පස්සජ තමයි මේ අරමුණු උනේ දැන් අරමුණු වෙන්නේ එහෙනම් අරක කයෙන් ගත්ත අරමුණ මේකට අපි කියනවා මනෝ අරමුණ කියලා. හරිද? කයෙන් ගන්න අරමුණක් මනෝ අරමුණක් වෙන විදිහ දැන් තේරෙනවද? වෙන ක්‍රමයක් තියෙන්න පුළුවන්ද? බෑ. නේද? අඹ සුවඳ දැකලා තියෙනවද? ඇයි ඔය අඹ සුවඳ ඕන තරම් තියෙන්නේ ලෝකේ? ආ දැකලා නැහැ. දකින්න බෑ නේද? ආ එහෙනම් අඹ සුවඳ දකින්න බෑ. ඒ වගේ ආනාපානය දකින්න පුළුවන්ද? බෑ. ඒක කවදාකවත් වෙන්න බෑ. එහෙම අද්භූත ඒව ධර්මේ නෑ. හරිද? ඒකයි මම කියන්නේ මේක ආලෝක සංඥාවකට මාරු කරන්න බෑ. එහෙම උත් එක ආනාපාන සතිය නෙවෙයි. හරිද? මේක බුරුම ක්‍රමවල ආලෝක සංඥාවලට මාරු කරලා තියෙනවා. හැබැයි ඉතින් ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක නේද වෙන භාවනා ක්‍රමයක් ඉස්සරහට යෑමක්. ඒක බුරුම ක්‍රමයක් කියන්නේ ඒකනේ. ආලෝක සංඥාවක් එනවා කියලා ආලෝක සංඥාවට හරවලා තියෙනවා. හරිද? ඊට පස්සේ ආලෝක සංඥාව දිගේ ගිහිලා තියෙනවා. ඒ කියන්නේ ඒකනේ සමාධියක් අරගෙන නාම රූප පරිච්ඡේද කරගෙන වෙන ක්‍රමයකට ගිහිල්ලා. හැබැයි ඒක ආනාපාන සතිය වෙන්න බෑ. ඒකයි මම කියේ බ්‍රහ්මං සාන්දුරුවන්ගේ එහෙම නෑ. ආලෝක සංඥාවට හරවලා නෑ. මම බැලුවා පොතේ එහෙම නෑ. මේ ක්‍රමයට ඇවිල්ලා තියෙනවා වේදනානුපස්සනාව දිගටම ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් එහෙනම් මේ බලන්න ඔය සිද්ධ වෙන දේ මේක දැන් මනෝ අරමුණක් හැදෙනවා කියවනේ. දැන් බලන්න තුන්වෙනි පියවරේ මේ ඇඟිල්ලෙන් මං අත පිරිමැද්දා වගේ මේක පිරිමැදීමක්ද නැද්ද? නේද? සම්පූර්ණ දැනීමක් දැනීමක් නෙමේ. ඒක ඒකාකාරීද නැද්ද? ආ ඒ ඒකාකාරී බව වින්දොත් යම් කිසි කෙනෙක් යම් වෙලාවක් හරිද? යම් වෙලාවක් මේ ඒකාකාරී බව වින්දොත් මනෝ අරමුණ හැදෙනවද නැද්ද? ඒ කියන්නේ මනසින් ඒක අරමුණු කරන්න පුළුවන්ද බැයිද? හොඳට තේරෙන්න ඕන දැන් නේද? මනසින් අරමුණු කරන්න පුළුවන් තත්වයකටපත් වෙනවා. පත් වෙන්න ඕනමද නැද්ද? එන්නේ ඒක වුණා කියලා දැනනකොට ඒ කියන්නේ මගේ මනසේ දැන් මේක හොද්දට තීව්‍රව නේද හැම මම ඒක කර තියුණු කොන් සහිතව ඒ කියන්නේ මේකේ නේද හැම තැනක්ම හොඳට තීව්‍රව හොඳට දැනෙනවා කියලා තේරෙනකොට ඒකම ඉන්නකොට දැන් මනසට අරමුණු කරන්න පුළුවන්. මෙන්න මේ වෙලාවේ අර දැනි දැනි හිටියේ කතරින්න පුළුවන් දැන්. ඒක ඇත්තටම අපි එතෙන්ට ආවහම මේවා සංසිඳිලා නම් යන්තම් සිතුවිල්ලක් ඇති කරගන්නකොට අයින් කරනවා කියලා බැහැර කරනවා සාන්ත වෙනවා කියන්නේ ඒ කියන්නේ අතහරිනවා අර ශාන්ත කියන හැඟීමම තේරුම් කරන්න මේ ශාන්ත වෙනවා කියලා කියන්නේ ඉවසනවා කියන එකයි මේ හැඟීම වෙන මේ වගේ තැන්වලදී ආපු එකක් ඔය අතහරිනවා කියන හැඟීමක් ඔය තියෙන්නේ සීලවන්තව ගුණවන්තව ජීවිතේ අරන් එන අයට සමහර තැන්වලදී ඕන දෙයක් ඉදිරි අනිත් අය ඕන දෙයක් කරපු දෙන් අනිත් අය මට බැන්න දෙන් මම මේවා දරාගෙන ඉවසගෙන ඉන්නවා කියලා අතහරිනවා කියලා ඒවා අර ගැඹුරෙන් තදින් බැහැර කරපු හැඟීමක් සීලවන්තව ගුණවන්තව හිටියයි දන්නවද නැද්ද? නේද? අපි සීලවන්තව ගුණවන්තව යම් යම් තැන්වලදී හිටියා අතහැරලා යමක් නේද? අන්න ඒ වගේ හැඟීමක් තමයි මෙතෙන්ට යෙදෙන්නේ. ඒක ප්‍රමෝදයක් කියලා කියන්නේ. හරිද? ඇයි ඒකට කියන්නේ ප්‍රමෝදය කියන්නේ සීලවන්තකම් ගුණවන්තකම් හිඳයි ප්‍රමෝදය උපදින්නේ. ඒ වගේ අතහැරීමේ හැඟීමක් මෙතෙන්ට යොදා ගන්නකොටම මොකද වෙන්නේ? මේ කායිකව දැනෙච්ච මේ ආනාපාන කය කියලා කියන එක මේ මේ කයේ කුලකයක්, උපකුලකයක්. මේක ඇතුලේ තියෙන තව කෑල්ලක්. හරිද? ඒ කෑල්ලේ දැනීම මොකද වෙන්නේ? ටික 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 දැන් දැනෙච්ච ඒවා ලොකුවට දැනෙච්ච ඒවා අඩු වෙලා පුංචි වෙලා අන්තිමට ඒක අන්න ඒ කොටස ඒක ඔතන තියෙන ඇත්තටම එක්තරා හුවමාරුවක් වෙන වෙලාවක්. හරිද? ඒ කියන්නේ මේක දැන් වෙන්නේ මොකද? කය දැනි දැනි තිබිලා මොකද උනේ? කය දැනීම් අඩු වෙලා නැති වෙලා ගියා. නැති වෙලා ගියාට මම ආනාපානයෙන් අයින් වෙනවද? හැමෝන අරමුණු දිතුරුනේ දැන්? මනෝ අරමුණු ඉතුරු වෙනවා. මනසින් දැම්මට මේක අර ගානට අපි හිතමුකෝ හුස්මක් අරන් එළියට දාන්න තප්පර 3ක් ගියා කියලා. කය දැන් මගේ සාමාන්‍ය වේගය වන් සම්පූර්ණ මේ ප්‍රොසෙස් එකකට මට යනවා තප්පර 3ක්. හරිද? දැන් මගේ මනසිනුත් යන කාලය කොච්චරද? ඒ ගානමයි. හරිද? මේක ගොඩාක් ස්ටේබල් නම් හරි පුදුම වැඩක් වෙනවා. මනසින් මේක ගන්නවා. ඕක ඔය කියන විදිහටම මේක හරියටම මේම ගිහිල්ලා මනුවරමුණට යනවා නෙවෙයි මේ වෙන්නේ ඇත්තටම. හරිද? ඇත්තටම වෙන දේ තමයි මේකේ මෙතන තියෙනවා උපචාරයක්. උපචාරයක් කියන්නේ ට්‍රාන්සියන් පීරියඩ් එකක් තියෙනවා. කයත් දැනෙනවා, ආය අඩුවේගෙන යනවා, මනුවරමුණ ළඟට වගේ ඒක විතරක් දැනෙන ගානටත් එනවා, ආය කය දැනෙනවා භාගයක් විතර දැනෙනවා, ආය සම්පූර්ණ ඔක්කොම දැනෙන ගානට එනවා, ආය මොකුත් නැතුව බිඳුවට වැටෙන ගානටත් යනවා. හැබැයි ආය අරමුණු කරනකොටම ආය මේක ඉක්මනට නැගෙනවා. ආය මේක තුල ඔන්න මෙතන මෙන්න මේහාට මෙහාට යෑම ඔය කොටසට කියනවා පස්සම් භයං කාය සංකාරං. කාය සංකාර සංසිඳුවමි. දැන් ඉස්සෙල්ලා තිබ්බේ සබ්බකාය පටිසංවේදී. දැන් තියෙන්නේ පස්සම් භයං කාය සංකාරං. කාය සංකාර සංසිඳුණා. කයෙහි ඉඳා ඇති වෙන සැකසීමක් තියෙනවා නම් ඒ සැකසීම ඔක්කොම අයින් වෙනවා. දැන් එහෙනම් මොකක්ද ඉතුරු වෙන්න ඕන? අනිවාර්යයෙන්ම මනෝවර්ම ඉතුරු වෙන්න ඕනද නැද්ද? එහෙනම් එයා ඉන්නවා ආස්වාස් ප්‍රාස්වාසේ. හරිද? ඒ සිහි ඉන්නේ. හරිද? නේද? බොහොම ලස්සනයිද නැද්ද මේ කතාව? නේද? ඇයි මම ඒක ලස්සනයි කිව්වේ? ලස්සනයි නේද? නේද? ඒ කියන්නේ අපිට ඇහෙන්නේ නැති එකක් මේක නේද? මේ බුදුහාමුදුරගේ ධර්මයේ තියෙන පියවර හතර අපිට කරන්න පුළුවන්, ඉතාම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් නේද? කැපකිරීමක් තියෙනවා නම් හැබැයි තින් සීලවන්තකම් ගුණවන්තකම් නැත්නම් පහන් සිඳෙන්නේ නැන්නේ මලාට. හරිද? හොඳ වැඩේ මම නම් කියන්නේ. ඒක හොඳ ටෙස්ට් එකක්. එතනදී ඇයි ප්‍රමෝදය උපදින්නේ? හරිද? සීලවන්තකම් ගුණවන්තකම් නැත්නම් යන්න බෑ. හරි. ඒක තමයි ඒවැ තියෙන වටිනාකම් එන හැටි. නේද? සීලය හේතු වෙන සමාධිය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. සීල සමාධි ප්‍රඥා කියලා. එතකොට ඉතින් හොර කරන්න බෑ මේකට. නේද? ඉන්දක මම ඔය කිව්වට මම එහා පැත්තෙන් හොරෙන් මේ වැඩ ටික කරලා මම සමාධියත් ගන්නම්කො මෙහෙන්. ඒවා කවදාකවත් හරියන්නේ නැව නේද? මම නිකන් දැන් හිනස්සන්නම් පොඩ්ඩක් නේද? එතකොට අපි දේශපාලඥයෝ ටික ගැන මොකද හිතන්නේ? කවදා මේ වගේ එකක් අත් විඳින්නද? අපි අසරණ වෙලා ඉන්න තරම නේද? කවදා ආන හුස්මත් තියනවද කියලා කොත් ඔය මිනිස්සු දන්නේ නැහැ නේද? කවදා අත් විඳින මේ ලස්සන මනුස්ස ජීවිතයක් හම්බෙලා නේ? එතකොට දැන් මොකද හිතෙන්නේ කට්ටිය ගැන? අනාත්ම සංඥාවයි ඕවයි හිතනකොට අනේ හම්බුනොත් බත් මිටක් හරි දෙන්න ඕනේ අපාය යන්න ඉස්සෙල්ලා නේද? හම්බුනොත් මොනවා හරි සලකන්න ඕනේ. මොකද ඉස්සරහට කොච්චර දුකක් විඳින්ද තියෙනවද කියලා අනුකම්පාවක්ම ඇති වෙනවනේ. මොකද දැන් හදන්න බැලුවත් හදන්න බෑ. එන්නෙම නැහැ, හරියන්නෙම නැහැ. ඒක අර ෆෝමැට් වෙලා තියෙන්නේ. මට හම්බෙච්ච අය කිප දෙනෙක් ඉතින් මම නිකන් කියලා බලලා තිනවා මේ. ඉතින් ඒක තමයි හාමුදුරනේ, ඇත්ත තමයි. ඒක හරි, ඒකම තමයි වෙන්න ඕනේ. හරිද? එහෙම කියලා බොහොම තදින් කියනවා මේක මෙහෙම තමයි කියනවා. හැබැයි ඇදි යනවා. ඒක ගියා අපායට කැප වෙලා වගේ වැඩක් මේ තියෙන්නේ. එන්ඩෙන්ඩ නේද? අපාය ගත කරන කාලය වැඩි කරගන්නවා දවසින් දවස. ඉක්මනට මැරිලා ගියා නම් අඩුම ගානේ විපාක කාලය හරි අඩු වෙනවා. ඒකත් එන්නෙන්න වැඩි කරගන්නවා මේ 70 80 වෙනකන්. දැන් මම හිතන්නේ 79 කෙනෙකුත් ඉන්නවා රෙකෝඩ් එකේ, මම දන්න හැටියට. මේ වෙනකොට 80 ගණන් වල කෙනෙකුත් ඉන්නවා. ටැමිල් එක්කෙනෙක් ඉන්නවා 80 ගණන් වල එක්කෙනෙක්. හරි. ඉතින් එහෙම තමයි මේ. හරි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ හුස්ම අත්දකින්න ඔන්න ඔය විදිහට මනෝ අරමුණක් විදිහට කය සංසිඳවාගෙන. හරිද? ඒක ලොකු ආසනාවක් විදිහට හිතන්න, සන්තෝෂයක් ඇති කරගන්න මේක කරන්න පුළුවන් වෙනත් වෙලාවක කය සංසිඳුණා නම්. හරිද? ඔන්න මම කියන්න යන්නේ වෙනත් වෙලාවක කය සංසිඳුණා නම් මෙන්න මෙහෙම අදහසක් ඇති කරගන්න පුළුවන්. ලොරියක් ගන්න එකද අමාරු, ලොරියට බඩු පටව ගන්න එකද අමාරු? බඩුපටවන එක අමාරුයි. අර මහන්සි වෙලා සල්ලි හම්බ කරලා ඔක්කොම කරලා ලොරියක් ගන්න එක ලේසි. එහෙමද? නෑ, ලොරියක් ගන්නවා කියන්නේ ඉතින් ලොරියක් ගන්නවා කියන්නේ හම්බ කරලා ගන්න ඕන. හරි හම්බ කරලා ලොරියක් ගන්න එක තමයි මගෙනේ වැරද්ද. හරි හම්බ කරලා ලොරියක් ගන්න එකද අමාරු, ඒකට අරයි යන්න බඩු ටිකක් පටව ගන්න එකද? එතකොට ලොරියක් ගන්න එක අමාරුයි බඩු පටව ගන්නට වැඩිය. හරි, කොහොම හරි පටව ගන්න එක ලේසි කියලා දැන් කියන්නේ. හරි, හම්බ කරලා ගන්නවට වැඩිය. එතකොට ලොරිය තියෙන කෙනා බඩු නැතුව ගියොත් අචර අමාරුවෙන් අරගෙන වැඩක් වෙන්නේ. ඒ වගේ ලොරියක් ගන්නවා වගේ අමාරුයි කය සංසිඳවා ගන්න. ඒ කියන්නේ හම්බ කරලා ලොරියක් ගන්නවා වගේ අමාරුයි කය සංසිඳවා ගන්න. එහෙනම් කය සංසිඳුනා නම් වෙනත් අරමුණකින් ඇත්තම ආලෝක සංඥාවකින් හරි එහෙම සංසිඳුනා නම් තුන්වෙනි පියවර පටව ගන්න ඕකට. හරිද? ඒ කියන්නේ තුන්වෙනි පියවර සම්පූර්ණයෙන් හිතට ගන්න තුරු සංසිඳෙන්න දෙන්නේ නැතුව ලොරිය නවත්තගෙන බඩු ටික පටව ගන්න කියන්නේ මං ඔන්න ඕකට. හරි? ඒ කියන්නේ කය සංසිඳුනා නම් එක සැරයක් හරි Taman තේරුම් ගන්න ඕනේ. මට මේ ගමන යන්න ආනාපානේ ගමන යන්න පුළුවන්. දැන් තියෙන ආනාපානේ හදා ගන්න විතරයි. නේද? කය සංසිඳුනා මගේ. යම් වාරයක අට්ටික සංඥාවෙන් හරි වෙන මොකක් හරි එකකින් හරි මට මතකයි කය සංසිඳුනා. එහෙනම් මට මෙතන තියෙන කය සංසිඳන ස්වභාවය මගේ මට ඇති කර ගන්න පුළුවන්. හැබැයි මං ආනාපාන සතියේට ෆැමිලිය නැහැ. නේද? ඒකයි මේ වෙලා තියෙන්නේ. එහෙනම් එතන හදා ගන්න මට පුළුවන්. මේක තුල යම් කාලයක් හිටියානම් මට මේක හදා ගන්න පුළුවන්. එහෙනම් මම මොකද කරන්නේ? ඒක හදා ගන්න ඕන ඔන්න ඔය ක්‍රමයට. තුන්වෙනි පියවර සම්පූර්ණ කරගෙන ඊට පස්සේ කය සංසිඳෙන්න ආරින්න. එතකොට මනෝ අරමුණ ඉදිරි වෙච්චරයි මේ තියෙන්නේ. නේද? තුන්වෙනි පියවර සම්පූර්ණ කරනකම් කය සංසිඳෙන්න දෙන්නේ නැතුව ඉඳලා ඒකේ මනෝ අරමුණ හැදුනට පස්සේ කය එතනින් අයින් සංසිඳගත්තා. සංසිඳනවා මනෝ අරමුණ ඉතුරු වෙනවා. ඈ? අනිත් වෙලාවටත් මතක් වුණොත් මතක් වෙනවා. හරිද? හැබැයි ඉතින් ඒක දැනීමක් නෙවෙයි මනසට අරමුණු වීමක්. හරි. හැබැයි ඉතින් දවසින් දවස දැන් ඒ සටහන ප්‍රබල නැතුව වුණා නම් ඊළඟ දවසේ ප්‍රබල වුණොත් ඊටත් වැඩි වෙනස් වෙනවා. එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ ඒක වෙනස් වීමක් සිද්ධ වෙනවා. හරි. හොඳයි. දැන් මේ අරමුණේ නිකන් ඉද්දී ඒ අදහස තියෙනවා. අදහස තියෙනවා කියන්නේ මේ කෑල්ල තමයි සත්‍ය පුද්ගලයා කියන අදහස තියෙනවා. හරි. ඒක වැරදි දෙයක්. නමුත් අර මුළු කයම කියලා තියෙනට වැඩිය හොඳ තැනක්. අන්න බලන්න දැන් මෙයා ඉන්නේ කොහෙද මේක දැනි දැනි. නේද? දැන් ඉන්නේ එක අරමුණක. දැන් එයාට පුළුවන් නේද ඔන්න ඔතන ඉඳන් වෙන දේ බලන්න. දැන් මොනවා හරි කොළ දෙකක් අපි හිතමුකෝ කොළ දෙකක් කියලා. A4 කොළ දෙකක් මං ගන්නවා. A4 කොළයක් ගන්නවා කොහෙන්ද? හරිද? අරගෙන මං ඒක අතපත ගාලා බලනකොට දෙකට වෙන් වෙනවා. ඒ කියන්නේ දෙකක් තිබිලා තියෙනවා. හරිද? එහෙනම් කලින් එකක් විදිහට තිබ්බ එකෙන් එකක් අයින් වුණා කියන්නේ අනිත් එකක් තියෙනවා වෙනම තියෙනවා කියන එකනේ. නේද? නේද? එකක් අයින් කරන්න පුළුවන් කියන්නේ දෙකක් තිබිලා කියන එකනේ. හැමදාම මගෙත් එක්ක මේ දැන් තුන්වෙනි පියවර අවසාන වෙනකොට දෙකක් තිබුණා. මොකද්ද? කාය අරමුණයි මනෝ අරමුණයි දෙකම තිබුණා. එකට ඇල්ල වගේ තිබ්බේ. නේද? දැන් උනේ මොකද්ද? පස්සම් බයං කාය සංකාරං. දැන් මොකක්ද තියෙන්නේ? දැන් තමයි සෙල්ලම තියෙන්නේ. හරිද? මං කියන්නේ මෙතන ට්‍රාන්සියන්ට් පීරියඩ් එකක් තියෙනවා කියලා. මෙන්න මේ කාලය ඇතුළත මෙයාට හොඳ දේවල් ටික අහුවෙනවා. හරිද? ඔන්න බලන්න සිද්ධ වෙන දේ හොඳ දේවල් ටික අහුවෙන්නේ විතක මෙයාට මුළු ජීවිතේම කියන්නේ මේක විතරයි. දැන් කයකුත් නැහැ සම්පූර්ණයෙන්ම. දැන් ජීවිතේම කියන්නේ එයාට දැනෙන්නේ මං කියන්නේ මොකද්ද? සිතුවිල්ල විතරයි වෙන මොකුත් නැහැ. හා සිතුවිල්ලක් විතරනේ අම්මා පල්ල මේ බලන්නකො. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? ආය මේක දැනෙන්න පටන් ගන්නවා. ආය වෙන් වෙනවා. ආය දැනෙන්න පටන් ගන්නවා. ඇත්තටම මේ මොකද්ද වෙන්නේ? මේ දෙක වෙන් වෙනවා. නේද? මේ වෙන් වෙලා දැනෙනවා. මෙච්චර කාලයකට දැනෙච්ච නැති දෙයක් දැනෙනවා. මොකක්ද දැනන්නේ? වෙන් වෙලා දැනෙනවා. විටක නාම කොටස විතරක් දැනෙනවා. විටක දෙකම එකට දැනෙනවා. නේද? රූප කොටස විතරක් දැනෙන්නේ නැහැ. රූප කොටස විතරක් දැනෙන්නේ නැහැ. නේද? විතක දෙකම එකට විතක අයින් වුණා. මං කිය කොළ දෙක එකට තිබ්බා. එකක් අයින් වුණාම ඉතින් අනිත් එක වෙනම කියන එක තේරෙනවනේ. නේද? විතක නාම කොටස විතරක් දැනෙනවා. විතක රූප දෙක එකලාට මිශ්‍ර වෙලා දැනෙනවා. මැදින් මැද දැනෙනවා. හරිද? අන්න ඒක නාම රූප දෙක වෙන්ව දැනීමක්ද නැද්ද කියන්න. ඇයි සද්ද නැතු වෙන්නේ? ඇයි බය? නේද? ඒක වෙන්න දැනීමක්ද නැද්ද? එන එක ඒක තමයි අද්දකින්නේ. හරිද? අර මම ඒක නිග්‍රහ කරන්න නැත්තේ අර ආලෝක සංඥා උදා කරගෙනත් නේද? නාම රූප දෙක වෙන්ව දැනීම තන්ට යන්න පුළුවන්ද බැයිද ඕන්න? අර බුර්ම ක්‍රමයේ කිව්වේ යන්න පුළුවන්ද බැයිද ඕන්න? පුළුවන්. හැබැයි ඒක ආනාපානය ආනාපානෙන් ටික දුරක් ඇවිල්ලා ට්‍රැක් පැන්නා වෙන පැත්තකට. නේද? ඒකට ආනාපානය කියන්න බෑ. පිම්බීම හැකිලිමෙන් විතරක් ওই වගේ தත්වයකට පත් වෙනවා සමහර අය. නේද? ඒකට කියනවා පිම්බීම හැකිලිම භාවනා කිය කියනවා ඒවා. ඒකත් ආනාපාන සතිය නෙවෙයි. ඒක තුලින් නාම රූප පරිච්ඡේද දක්වා සමාධියක් වර්ධනය කරන් ගිලා මොකක් හරි සෙල්ලමක් දාගන්නවා එහෙ. හරි. එතකොට ආනාපාන සතිය කියලා කියනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ ආකාරයටම එන්න ඕනේ පරිපූර්ණව. මෙහෙම ඇවිල්ලා අදාළ තැනදී මොකද්ද වෙන්නේ? නේද? මෙයාට නාම රූප පරිච්ඡේදව දැනෙනවා මේ අවස්ථා දෙකේ. හරිද? ඒ කියන්නේ මෙයාට මේ දෙක දෙකක් බව දැනෙනවා. දැන් හරි වැඩේ වුණේ. මං gediya කියලා හිතාන් හිටියා. මං gediya කියලා හිතාන් හිටියා කෑල්ලක් තියෙනවා. මං කියන්නේ මේක. කලින් හිතාන් හිටියේ මේ ඔක්කොම කියලා. ඒක දැන් අඩු වුණා. නේද? ආනාපාන කයට දැන් ඒක දෙකට පැලුණා. දැන් දෙකට පැලිලා පේන්නේ මොකද්ද? මං කියන්නේ නාම කොටසකුයි රූප කොටසකුයි දෙකක් මේක පැලිච් එකක් කියලා දැනෙනවා. හරිද? ඒක අරිට වැඩිය හොඳ නුවණක්ද නැද්ද? ඉස්සෙල්ලා තිබ්බට වැඩිය හොඳ නුවණක්ද නැද්ද? හරි. ඒ නුවණ තියාගන්න නම් ඒ නුවණ ඇති වෙන්න නම් කලින් ඇති වෙච්ච නුවණ තියෙන්න ඕනද නැද්ද? කලින් එක පිරිහුණොත් මේක ඇති වෙන්නේ නැහැ. ආ බලන්න අරගෙන සතිපට්ඨාන සූත්‍රයේ අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්ථය පතිස්සතිමත්ථය අනිසිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීති කියලා කියනවා. යම් සිහියක් පවත්ව ගත්තද යම් යම් නුවණක් ඉපදිලා ඒක පිළිබඳ සිහියක් ඇති වුණාද ඒ සිහිය පවත්වා ගැනීම හේතු වෙනවා ඊට එහා ගිය නුවණක් හැදෙන්න. නුවණක් හැදෙන්න ඒ නුවණත් එක්කම මොකද වෙන්නේ? තවත් ඒ නුවණ පිළිබඳ සිහියක් උදෙන්න. දැන් ඔක තේරෙන භාෂාවෙන් උදාහරණෙම කිව්වම හරි. ඒ කියන්නේ මේකෙන්ම පළවෙනි නුවණ ඇති වුණා මං කියන්නේ හුස්මක් විතරයි කියලා. හරිද? ඒක හරිනේ. එතන නාම රූප දෙකත් එක්කම තියෙන අර තුන්වෙනි පියවර ඉවර වෙනකොට ඒක නුවණක්. ඒක දැන් ඒ නුවණත් එක්ක සිහියක් ආවා. මෙච්චර කල් මං හිතා හිටියේ මේක තමයි ඔක්කොම කියලා. මේක තමයි දැන් අසීහින් හිටගෙනාට සිහිය ආවා වගේ ආවා. එයා දැන් මොකද කරන්න ඕන? ඒක පවත්වාගෙන තව ඉස්සරහට කරගෙන යනවා. ඒක පවත්ව ගන්න ඕනේ. භාවනාව නැවැත්වුවා ජීවිතේ හරි ඒ සිහිය තියාගෙන ඉන්න ඕනේ. නැත්නම් ඒක මුලා වෙන්න දෙන්නේ නැතුව තියාගෙන ඉන්නකොට මොකද වෙන්නේ? ඒක පවත්වා ගැනීම හේතු වෙලා එයාට කොයි වෙලාවක හරි මොකද වෙන්නේ? මේ දෙක වෙන් කරගන්න පුළුවන් වෙනවා. දැන් එයාට තියෙන ආනාපාන සිහිය මොකද්ද? පස්සම් බයං කාය සංකාරං අස්ස සිස්සාමි තිසික්කති. එතනත් එයා යමක් ඉගෙන ගත්තා. මොකද්ද? කාය සංකාර සංසිඳනකොට නාම රූප පරිච්ඡේද වෙලා මෙතන නාම රූප දෙකක් කියන එක පිළිබඳ නුවණක් ඇති වුණා. නේද? ඒ නුවණ පිළිබඳ හා මේ දෙක දෙකක් නේ කියලා සිහියක් ඇති වුණා. හරිද? එහෙනම් ඒ සිහියත් පවත් ගන්න ඕනේ. දැන් කෑලි දෙක පිළිබඳ සිහිය. දැන් අම්මා මතක් වෙනකොට කොහමද? ඉස්සෙල්ලා හුස්ම ගෙඩියක් අම්මා කියන්නේ. දැන් ඒකත් දෙකට පැලිච් එකක්. එක පැත්තකින් අම්මගේ නාම කොටස, එක පැත්තකින් අම්මගේ රූප කොටස හුස්මේ. හරිද? නේද? හරි. දැන් මේක තියාගෙන ඉන්න කෙනාට ඊළඟට මෙයාට තේරෙන්න ගන්නවා ආනාපානේ රූප නැතුව, ඒ කියන්නේ මේ ඕලාරිකව මේ දැනෙන මේ රූප ටික නැතුව ඔය ආනාපාන කය කියලා නාම කොටස හැදෙනවද? නෑ. නාම කොටස හැදෙන්න විදිහ නෑ. සිත නැතුව නැත්තම් මේ මානසිකාරය නැත්තම් නාම කොටස නැතුව, හරිද, රූප කොටස තිබ්බට ආනාපාන කය හැදෙනවද? නෑ. එහෙනම් ඉතින් මලමිනියක් අරන් හුලං ගැහුවොත් හැදෙන්න ඕනේ නෑ. හැදෙන්නේ නෑ නේද? ඒක අදාළ වෙන්නේ නෑ. එහෙනම් මේ දෙක එකතු වෙන්නෙත් නෑ. හැබැයි වෙන් වෙලා පවතින්නෙත් නෑ. මොන දෙකක් වගේද? බටමිටි දෙක වගේ. බටමිටි දෙක මෙහෙම කරොත් තමයි දෙකම මෙහෙම තියෙන්නේ. එකක් අයින් කරොත් අනිත් එක වැටෙනවා. නේද? එහෙනම් අන්න තවත් සිහියක් උපදිනවා. හරි. ඊළඟට මෙහෙම නාම රූප පරිච්ඡේද වුණාට පස්සේ මේ රූප පිළිබඳව යාට දැනුණාම ඒ රූප පිළිබඳව යාට හේතුව මේ රූපයේ පැවැත්මට නැත්නම් මේ රූපය නැවත නැවත හට ගැනීමක් කියලා මේ රූප කොටස ගැන යාට දැනෙනවා. නාසිකාව අග ඉදන් මේ නාභිය දක්වාම යමක් දැනුණාද මට ඒ දැනුනේ එක රූපයක් නෙවෙයි, ඒක රූප කෑලි ගොඩාක් කියලා. නේද? චුටි 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 කෑලි ගොඩාක් කියලා. එහෙනම් දැන් මොකද උනේ රූප කොටස සුණු සුණු වෙන්න පිපිරලා ගියා වගේ. හරිද? ඒක කීඩිය දෙකට පැල්ලලා තිබ්බේ. හරි දැන් තේරෙනවා මේක අංශු ගොඩාක් කියලා. හරි. නාම කොටස මෙතන හඳුනාගත්ත අර රූපකල් අර රූපකයේ මෙතන හඳුනාගත්ත හිත නෙවෙයි මෙතන හඳුනා ගන්න මෙතන හඳුනාගත්ත නෙවෙයි තව 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 එහෙනම් එතන නාම ගොඩක එකතුවක්. එහෙනම් නාම රූප දෙක කියන්නේ කෑලි කෑලි ගොඩක එකතුවක් බව දැනෙනවා. ඒක තවස් සිහියක්ද නැද්ද? නේද? එහෙනම් හුස්මත් එක්ක යන දුර බලන්න. හරි ඒක තවස් සිහියක්. ඊළඟට මේ රූප පිපිරි පිපිරි යන එකට හේතු මොනවද කියලා අපි දන්නවා. කර්ම, චිත්ත, ඍතු, ආහාර ආදී හේතු කරගෙන මේ රූපේ හටගන්න තියෙනවා. අර පැත්තෙන් තණ්හාව, අවිද්‍යාව නේද? නාම පරම්පරාව හේතුයෙන් නාම පරම්පරාවේ හේතුත් එක්ක මේක දැනෙන ගතියකට ආපුවම කියනවා පච්චය පරිග්ඝා ඥානය කියලා. නාම රූප පරිච්ඡේද පච්චය පරිග්ඝා පරිග්ඝා. මේ වගේ වෙලාවල් වලදී මේක නුවණක් විදිහට ආවා නම් අපිට ඊට පස්සේ දැන් අපි නාම රූප පරිච්ඡේද උනා කියන්නකො ලෝකයේ මම හැම නිමේෂයකම නාම රූප පරිච්ඡේද පිළිබඳවම හැඟීමෙන්මද ඉන්නේ නැහැ. එහෙම නැහැ. හැබැයි නාම රූප පරිච්ඡේදය නැති වෙලාවකුත් නැහැ. මොකද්ද ඔය 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 කියන ඔය පැටලිල්ලේ තේරුම මොකද්ද? මේ කනවා බොනවා නානවා අදින එහෙම ඉන්නවා. හරිද? හැබැයි මට මෙන්න මෙයා බයිනවා. මේ පුද්ගලයා මට බැන්නා කියලා නාම රූප පරිච්ඡේදයට විරුද්ධ අදහස එන්නේ නැහැ. මට දැනෙන්නේ මොකද්ද? මේක නාම රූප දෙකක්. හරි. ඒක නාම රූප දෙකක් නෙවෙයි කියන අදහස එන්නේ නැහැ. හැබැයි හරියට මේ වගේ. මම ඔකට කියන්නේ දැන් කවුරු හරි ඔය ඥානය ගැන කියද්දි එහෙමයි කියන්න වෙන්නේ. අර මිනි පෙට්ටියේ උදාහරණය තමයි කියන්න ඕනේ. අපේ ගෙදරට ගේනවා මිනි පෙට්ටියක්. කවුද මේ ගේන්නේ? අපේ ගෙදර කෙනෙක් මැරිලා සීල් කරලා ගේන්නේ. හරිද? ඒක නම් හමුදාව ඉන්න කෙනෙක් කියනකොට ඉස්සර දැන් එහෙම වුණානේ. සීල් කරලා ගෙනලා තියෙන පෙට්ටිය කියලා තියෙන මේ හවලා හවල් තැනදී මලා මේ අපිට සාධක ඇතුවක් වුණා. මේක බලන්න අමාරු හින්දා මෙහෙම ගෙනාවා. දැන් සීල් කරලා තියෙන්නේ. හරි. දැන් මම දන්නවනේ මැරුණා කියලා. හැබැයි මට මැරුන් නෑ කියන සිතුවිලි එනවද නැද්ද? ඕන තරම් එනවා. සරින් සරින් නෑ නෑ එහෙම වෙන්නේ. මේ කොහේ හරි මේ මෙහෙම වෙලා ඇති 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 කියලා මැරුන් නෑ කියන සිතුවිලි එන ගතිය තියෙනවා නේද? හැබැයි මම කඩලා දානවා. මේ මේක සම්පූර්ණයෙන් ගලවලා බලනවා. බලපුවම එක මොහොතක මට තේරෙනවා. තේරුණා නම් හරිද? ආය අර බලන්න. දැන් ඒක තේරුණානේ දැන්. හරිද? දැන් මම එයා කියලා අඳුරගත්තා කියන්නකෝ. දැන් මං හැම වෙලෙම ඉන්නේ මෙයා මලා මෙයා මලා මෙයා මලා මෙයා මලා කියලා හැම වෙලෙම ඒ අදහසින් දින්නේ. නෑ එහෙම එකක් නෑ. නේද? මං වෙන වැඩ කරනවා. මට ඒක අමතකයි දැන්. එයා මැරුණා, එයා මැරිලා ඉන්නේ කියලා ඒකෙන් පස්සේ මං ඉතින් කනවා බොනවා පස්සේ තව නොයේකුත් දේවල් කරනවා. හරිද? ඒක මට මතක නෑ. හැබැයි මට කිසිම විදිහකින් එයා මැරුන් නෑ කියලා අදහසක් එන්නෙම නෑ. තේරුණාද? නේද? අන්න ඒක තමයි මං අර ඉස්සෙල්ලා කිව්වේ. ඒ කියන්නේ මේ ඥාණය, මේ සිහිය, මේ නුවණ තියෙන තුරු හරිද? එයා මැරුන් නෑ කිය, ඒ කියන්නේ නාම රූප පරිච්ඡේදය කියන අදහසෙන්ම හැමදේම කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම අපි හිතමුකෝ මම මේ තින්ත ගන්නවා. ඉතින් මම මේ තින්ත ගන්නකොට මේ නාම රූප පරිච්ඡේදෙම ගන්න ඕනේ නැහැ. හරිද? වෙන වැඩ ගොඩක් මම කරනවා. හැබැයි නාම රූප පරිච්ඡේද නොවන මං ගැන මතකයක් ආවොත් මට තේරෙන මං ගැන මතකයක් ආවත් විතර මට පින්සල ගැන මතක් වෙනවා, තින්ත ගැන මතක් වෙනවා. ඕ මේ මමම නිකාන්නේ. ආ එතකොට තේරෙනවා නාම රූප දෙකක් තමයි මේ වැඩේ කරන්න කියලා. සිතෙන් එන සිතුවිල්ල අනුව මේ කය හෙල්ලිලා නේද එහෙම වුණා කියලා තේරෙනවා. අන්න ඒ වගේ වලට තමයි මෙන්න මේ වගේ අදහස් එන්නේ. දත් කැක්කුම කියන එක හරියට දන්නේ නැහැ. දත කක කියලා තියෙනවද? දත් කක කියනවද සාමාන්‍යයෙන්? මිනිසුන්ගේ දත් කක කියනවද? නේද? ඒකනේ කියන්නේ. දැන් ওই මම බන කියනකොට කට්ටිය කියනවා එක්ක පිස්සු හැදෙයි එක්ක පිස්සු හොදයි. දත් කක කියනවද කියලා බලන්න. දතක් කක කියන දතක් අරගෙන ගලවනවා. දතේ මං අහනවා දතේ තියෙන ගලවන් ඉස්සෙල්ලත් මේ දතේ තියෙන කිසිම අංශුවක් දන්නවද කකිනවා කියලා? නෑ ඒවා වගේ වගක් නේවා තියෙන විදිහටම තියෙනවා. මේකනම් කකියාවේ ගලවලා තිබ්බ ගමන් නටන්න ඕන උඩ. ඉන්න බරව දඟලන්න උදේ කකියන දැන් මගෙන් අයින් කරා මේක කකියන්න ඕනේ. එහෙනම් කැක්කුම කියන්නේ වෙනම එකක් දත කියන්නේ වෙනම එකක්. අනේ නාම රූප දෙකේ පරිච්ඡේදයක් ඒ තියෙන්නේ. හරිද? එහෙනම් තින්ත ගාන කොටත් එහෙමයි ඔක්කොම එහෙමයි. එහෙනම් මේ නුවණ තියෙන තාක්කල් යාට හැම වෙලේම ඒ සිහියෙන් ඉන්නේ නැහැ. නමුත් ඒ සිහියට ප්‍රතිවිරුද්ධ සිහියක් උපදින්නේ නැහැ. හැබැයි ඒ නුවණ නැති වෙනවා කාලෙන් කාලෙට. ඔය නුවණ වර්ධනය කරගෙන වර්ධනය කරගෙන වර්ධනය කරගෙන ගිහිල්ලා අර කිව්ව මාර්ග ඥානෙ ඉපදුනාද ආය රිවර්සිබල් නැහැ. ආයෙන්නේ ආපස්සට. එහෙනම් එතෙන්ට යනකම්ම මොකද කරන්න ඕනේ? ඕක අරගෙන යන්න ඕනේ. කොහොමද එක නුවණක් ඉපදුනා ඒක සිහිය තියාගන්නවා. ඊට වැඩිය නුවණක් ඊට පස්සේ 15 ඒක සිහිය තියාගන්නවා. ඊට වැඩිය 15 ඒක තියාගන්නවා. ආයෙ 15 ඒක තියාගන්න. ඔහොම කවර දක්වා යන්න ඕනද? මාර්ග ඥානෙ දක්වා යන්න ඕනේ. හරිද? පච්චේ පරිග්ගහ ඊට පස්සේ සම්මර්සන ඥානය කියලා කියන්නේ ඕකත් එක්ක ඇති වෙන්න අර බොහෝ පරාසයක් එකට දැනෙන. දැන් මට නාම රූප පරිච්ඡේදයක් ඇතුණා. දැන් මට තේරෙනවා මම නාම රූප මම නාම රූප දෙකක් කියලා. මම මේ පැත්ත ගැන හිතන මං වැඩියම කැමති කෙනෙක් ගැන හිතනවා. එතනත් නාම රූප. ඊට පස්සේ මොකද වෙන්නේ? දෙකම නාම රූප කියලා එක සිතුවිල්ලක් එනවා. හරිද? ඊට පස්සේ මං අපේ පවුල ගැනම හිතනවා. එතන නාම රූප ගොඩක්. ඒ ටික ඔක්කොම නාම රූප කියලා එක සිතුවිල්ලක් ඇති වෙනවා. මේ විදිහට අපේ හිතේ තියෙන ස්වභාවය තමයි අන්තිමට ලෝකෙම කියන්නේ නාම ගොඩක් රූප ගොඩක් කියලා එක හැඟීමක් ඇති වෙනවා. අන්න එහෙම බොහෝ පරාසයකට හිත යොමු කරන නුවණට කියනවා සම්මර්සන ඥානය කියලා. හරිද? ඔන්නඔහම ගියාට පස්සේ ওই විදිහට ඔක වර්ධනය කරන් යනකොට ඊළඟට තමයි අර අපි අර වේදනාවේ ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම කිව්වේ. අන්න ඒ වගේ නාම පරම්පරාවේ සහ රූප පරම්පරාවේ උද්‍යව්‍ය කියන්නේ දැන් දැනෙන්න ගන්නවා. එයා අරමුණු කරනවා. අරමුණු කරනකොට පේනවා මේක ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව. රූප පරම්පරාවත් ඇති වෙනව නැති වෙනව. ඇති. නාම පරම්පරාව දැන් මලා තමයි. චූටි චූටි කෑලි තියෙනවා මදිවට. ඒ කෑලිත් මොකද වෙන්නේ? ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. දැන් කලින් මං හිතා හිටියේ තියෙනවා කියලා චූටි චූටි කෑලි ටික. නේද? දැන් මොකද වෙලා තියෙන්නේ? එව්වත් එන්න මොකද වෙන්නේ? ඕක කොහම වුණත් එහෙම ආත්ම හැංගී ආත්ම සංඥාව නේද නැති වෙන. දැන් මේ මොකක්ද එක්කද මේ යන්නේ? ආනපානෙත් එක්ක. හරි. ඊට පස්සේ මොකද වෙන්නේ? හැම වෙලේම මේක නැතිවීමම අරමුණු වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා බංගාණු පස්සනා කියලා. හරිද? එතකොට නැතිවීමම අරමුණු වෙනකොට කියනවා මේක නැති වෙලා යනවා නැති වෙලා යනවා නැති වෙලා යනවා කියලා. එතකොට කියනවා බංගාණු පස්සනා කියලා. ඒකත් එක්ක මොකද වෙන්නේ? මේ සංස්කාරය කරෙහි බය ඇති වෙනවා. හරිද? ඇයි බය ඇති වෙන්නේ? මම මෙච්චර කල් අම්මාය තාත්තාය කියලා පිළිසරණක් නැහැ. එද මේ සංස්කාරයෙන් පිරිසරණක් නැහැ. ඒ කියන්නේ එතකොට බය තුප්පට්ටාන නිබ්බිදානුපස්සනා මේ විදිහට ඔය නව මහා විදර්ශනාවම ඈතට යනකම මේක තුලින් වර්ධනය කරන්න පුළුවන්. හරි. අතහැරීමේ හැඟීම ඇති වෙන මුංචිතු කම්මතා ඥානය. එතකොට හැම වෙලේම තියෙන මොකද්ද? අර කැලේක ඉන්න දරුණු සත්තු ඉන්න කැලේක ඉන්න මිනිස්සෙකුට ඒක ඇතුලේ අතරමං වෙලා ඉන්නවනම් හැම වෙලේම තියෙන අදහස මොකද්ද? කොච්චර ඒ කැලේ රසවත් පළතුරු අනම්මනම් තිබ්බත් ඒවා හරියන්නේ නැහැ. කොහෙන් හරි ඒවා කඩාගෙන හරි පැන ගණ්ඩායි යොමුනා තියෙන මේකේ ඉඳිලා ලේසි නැහැ. අන්න ඒ වගේ හැම වෙලේම ඒ සිහිය තියෙනවා වගේ මේ මොන දේවල් දැක්කත් අයින් වෙන්න ඕන අයින් වෙන්න ඕන කියන. එතකොට කියන සංස්කාරයෙන් අයින් වෙන්න ඕන හැඟීමට කියන මුංචිතු කම්මිතා කියලා. හරි. ওই විදිහට ඉතින් ඉස්සරහට ඒ ටික අධ්‍යයනය කරන්ද මොකද එච්චර එහාට ඕනේ. දැන් අපිට තියෙන්නේ හතරවෙනි පියවර අත්දකින්න පුළුවන්ද කියලා බලාගන්න එක. හරිද? කියන්නේ මේ තුන්වෙනි පියවරේ සිහිය උපදවා ගන්න පුළුවන්ද කියලා උත්සාහයක් ගන්න ඕනේ. ආයසරයක් ඒ නැතත් දැන් ක්‍රමයේ දන්නවා ඉස්සරහට යන්න දන්නවා. රේරුකාණේ හාමුදුරන්ගේ පොත, මාතර ඥානාරාම හාමුදුරන්ගේ පොත්වල ওই ටික හොඳට ඒ ටික කුඩි වෙලාවකින් විස්තර කරන්න පුළුවන් ටිකක් නෙවෙයි. සප්තවිසුද්ධිය කියන කාරණා තුල තියෙනවා රතවිනිත සූත්‍රයට අනුව ওই ටිකේ විස්තරේ. විසුද්ධි මාර්ගයම කියන්නේ ඕක. ඔය ටික තමයි තියෙන නාම රූප පරිච්ඡේදය. දැන් ඔක්කොම තියෙන විසුද්ධි මාර්ගයත්. ඕක තමයි. කතන්දරේ නිමි. පැහැදිලිනේ දැන් නාම රූප පරිච්ඡේදය කියන්නේ අපි මේ භාවනාවකදී මෛත්‍රී භාවනාවෙත් ඔය විදිහට වෙන් කරන්න පුළුවන්. අසුභ භාවනාවෙත් අපි නාම කොටසම ගියාට පස්සේ මේ නාම කොටස ඇති උනේ කොහොමද? හරිද? රූප කොටස නැතුව නාම කොටස වෙන්නේ නැහැ කියලා ඒ විදිහට වෙන් කර ගන්න පුළුවන්. දැන් කර්ණීමෙත් සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාව ගත්තොත් එහෙම අන්තිමට තියෙනවා දිට්ඨිංච අනුභගබ්බ සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. නේද? ඒ මොකද්ද? විදර්ශනා කොටසක් කරන්න කියනයි ඒ කියන්නේ. හරි, දර්ශන භූමියට එන්න කියලායි ඒ කියන්නේ. හරි? ඒකට එන්න නම් අර ඇති කරගත්ත සීලයෙන් ඇති කරගත්ත සමාධියෙන් ප්‍රඥාව යොදා ගන්න ඕනේ මෛත්‍රී භාවනාව තුළින් නාම රූප පරිච්ඡේද කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි? ඒ එතන ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒකාග්‍රතාවය ඇති වෙන අර මං කිව්ව අර ට්‍රාන්සියන්ට් පීරියඩ් එක කියලා කිව්වේ ඔතන. එතන අත්දකින්නවනේ මෛත්‍රී භාවනාවත් අත්දකින්න. ඔය තැන අල්ලන්න පුළුවන් හැම තැනකම මේක තියෙනවා. ඒකෙන් ඉදිරිපස්සේ අපිට මේක නාම රූප පරිච්ඡේද කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරි. මොකද මීයර පිම්බවගේ මෛත්‍රී මෛත්‍රී බුද්ධ ශාසනය කරනවද? මොකද කරන්නේ? නෑ, මං ආයෙ මතක් කරනවා ත්‍රිකෝණමිතිය පාඩම ඉස්සෙල්ලාම කියලා දුන්න ගමන් මොකද උනේ? මීයර පිම්බවගේ හිටියා නේද? පස්සේ ඒක පුළුවන් පළවෙනි දවසේ එහෙම තමයි. ඒකද කලබල වෙ මං කලින්ම කියලානේ පටන් ගත්තේ කලබල වෙන්න එපා. හරිද? දෙමළ පන්තිය වගේ වුණා නම් පස්සේ දෙමළත් ඔය දොඩවන්නේ පළවෙනි දවසේ දෙමළ පන්තියට ගියා මෙලෝදියා තේරුන්නේ නැති උනාට පස්සේ කතා කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ තමයි. හොඳයි. හතරයි තිස් පහයි. විදර්ශනා භාවනා පොත. විදර්ශනා භාවනා පොතයි මාතර ඥානාරාම හාමුදුරුවන්ගේ සප්තවිසුද්ධිය කියන පොතයි හොයාගන්න. ඒ ටික තියෙනවා. ඉන්ටර්නෙට් එකේ තියෙනවා, PDF තියෙනවා. මම හිතන්නේ මාතර හාමුදුරුවන්ගේ කියන නෑ, මං දන්නේ නෑ. ඒකේ තියෙනවද? ආ, එහෙනම් ලොකු දෙයක් ඒක. මාතර ඥානාරාම හාමුදුරුවන්ගේ පොතේ PDF තියෙනවලු. හැබැයි මේ සප්තවිසුද්ධිය